බෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. බෞද්ධයටත් පින් කරගන්න පුළුවන්, අබෞද්ධයටත් පින් කරගන්න පුළුවන්. හැබැයි බෞද්ධ පින් වෙනම තියෙනවා. බෞද්ධ පින අප්‍රමාණ ගුණ ඇති පිනක්. එතකොට මේ බෞද්ධ පින කියන එක විශේෂයි. මේ බෞද්ධ පින කරගන්නකොට නිවන් දැකීමට හේතුකාරක වෙන ආකාරයේ දැනගෙන පින කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් තමයි ඒක බෞද්ධ පිනත් කියලා හිතා අපි නිගමනය කරගන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙමයි බෞද්ධ පිනක් කරගන්නවා කියන්නේ ධර්ම අවබෝධයක් තියෙන කෙනාට බෞද්ධ පිනක් කරගන්න මගේ පෑදීනවා. තේරුම් අරගත්ත කෙනාට. ඒ වගේම අබෞද්ධ පිනක් කරගන්නත් පුළුවන් මේ තේරුම් නොගත්ත කෙනාට. දැන් බල්ලෙකුට කෑම කන්න දෙන්න පුළුවන් බෞද්ධ පිනක් ඇතිවෙන්නත් අබෞද්ධ පිනක් ඇතිවෙන්නත් දෙකටම. කරුණු දැනගෙන කළොත් බල්ලට දෙන කෑම ආහාරයක් තියෙනවනම් ඒකෙනුත් බෞද්ධ පිනකුත් ගොඩ නැගිනවා. ආර්ය මාර්ගියත් වැඩිනවා. ඒ ගැඹුරු තැනක්. ඒ වගේම බල්ලෙකුට කන්න දෙන්න පුළුවන් ලෞකික පිනක් ගොඩ නැගිලා ඒ පිනේ ප්‍රතිඵලය ලැබලා අවසානයේදී හිස් සතින් ගෙවිලා යන විදිහේ පිනක් කරගන්නත් පුළුවන්. දැන් බඩිකින් ඉන්න බල්ලෙක් කැවිදිලා ඉන්නකොට කෙනෙක් ඒ බල්ලා දිහා දැකලා අනේ මේ බල්ලා හරි බඩිකින්නේ ඉන්නේ. මේ යන්න ඉන්නත් බැරුව මේ වැල්ලා ඉන්නේ හැමෝ ඉන්නේ කන්න නැතුවනේ. අපි මේකට කන්න දෙමු කියලා කන්න දෙනවා. උගේ හාමත්කමේ ඉන්න වැල්ලා හිටියත් කෑම කාලා ටිකක් කළා එනකොට අඟ ප්‍රබෝධය ඇවිල්ලා ඌර පැනලා දඟලලා නපුට වනලා ඒ මෙහි දඟලනවා දකින්නකොට බොහොම සන්තෝෂ වෙනවා. අනේ වරන්ඩක බල්ලා බඩිකින් ඉන්නේ කන්න නැතුව මේ පැත්ත වෙලා හිටි. දැන් අර උඩ පැන පැන නටන හැටි වරන්ඩක ඒක සන්තෝෂ වෙන්නත් පුළුවන්. දැන් බල්ලාට කන්න දීලා සන්තෝෂ වුණා එයා. ඒ වගේම පිනකුත් හම්බ වුණා. එයා එයින් ඉහාර දැනගෙන හිටියේ නැහැ. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා. බඩිකින් ඉන්න බල්ලා ආමත් වෙලා ඉන්නවා දැකලා වැහලා ඉන්නවා දැකලා එයාට දුක හිතුණා. නිසා ඒක නැති වෙලා හිටන් උඩ සතුට වෙන තමයි කන්න දුන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය හම්බිලා උපත් මොනහ දුන්න එක කාලා ආමත ඇරිලා බඩ කිල්ල ටිකක් උඩ පැනලා දඟලනවා දැක්කහම අපි සන්තෝෂ වෙනවා. අපි කරපු යහපත් කටයුත්තක. දැන් මේක විශේෂයෙන්ම අද දැනගන්න ඕන කාරණේ. ඔය සමහර උපාසක උපාසිකාව නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඔය ඕන තරම් කන්න තියෙන හාමුදුරන්ට දාන දෙනාට වැඩි හොඳයි ඉන්න බල්ලෙකුට බත් ටිකක් අරන් දුන්නාම කියලා කියනවා. ඒ නිකන් නෙමෙයි කියන්නේ මොන හරි ආ දැක දෙයක් අන්න. එයා දැකව දෘෂ්ටියක් තියෙනවා මත්තමක් තියෙනවා. කෑමෙන් සිද්ධ කරන්නේ කාලාවිල බඩපුරවාගෙන උද්දාම වෙලා නටන එක බව නම් හිතාගත්තේ ඒක නම් මත්තම. කාලා ප්‍රයෝජනේ කායමේ ප්‍රයෝජනේ වශයෙන් කාලා හිතන් හොඳට ඇඟපත හැදිලා හරි එහෙම නැත්නම් අගර වීර්යය දිලා ඉඳන් තමන්ගේ එල්ලා විකාර කර කර ඉඳ හරි ඒක නම් බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තු වෙයි මත්තම නම් ඉෂ්ට වෙලා තියෙනවා. බල්ලා තාමත් වෙලා වැල්ලා ඉන්නවා දැකලා කනගාටුවක් ඇති වෙලා බල්ලට කන ටිකක් දුන්නාම ඌ කාලා බිලා උඩ පැන බෑ දගනට දැන් සන්තෝෂ වෙනවා. මේ හාමුදුරන්ගෙන් ඕක ගන්න පුළුවන් අයියේ. හාමුදුරන්ට ගන්න දෙනවා කයි දන්නේ නැහැ හොඳ ප්‍රණීතිය හම්බෙනවා අපි දිනේ අහගදායි හොඳ හරි එකයි ඒ කයි දිනේ කයිද අපි දන්නේ නැහැ කියලා අමත්‍යක හිතා ගන්නත් පුළුවන්. ඉන් ගත්තා වුණත් හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ටික නම් එහෙම කළපු අපරාධයක්. මොකද හාමුදුරු ගණ්ඩේශාල ප්‍රත්‍යවේක්ෂාකුත් කරන ඔය ජාතියෙත් නෙමෙයි මම ආහාර ගත්තේ කියලා. සියල්ලන් ගැන නෙමෙයි කියන්නේ කවුරු ගැන හරි නියම විසුණු වහන්සේ නමක් නම් ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා. රාහ පිණිස නෙමෙයි අසීමිත බලපුරවා ගන්න නෙමෙයි හැඩ වැඩ වෙන ලස්සන වෙන්න නෙමෙයි මෙයා සෙල්ලම් කරන්න නෙමෙයි මේ ආහාරය ගන්න මේ බලික නිවේදනා නැති කරගෙන ශාන්ත කරගෙන නැති කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණ කර ගන්න පහසුව සඳහායි. ඒ සඳහා උපනිශ්‍රය කරගන්ටයි මේ විදිහට මේ ආහාරය ගන්න කියලා ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගත්තාට පස්සේ උන්වහන්සේගෙන් කාලා හිටන් දැන් ඇඟට ශක්තිය ඇදී සෙල්ලම් කරනවා බලන්න බෑ නටනවා බලන්න බෑ උඩපයින්නවා බලන්න බෑ ඒ જાතිය හම්බ වෙන්නේ. හැබැයි දෘෂ්ටිය තිබුණා ඉතෙල්ල ආහාරයෙන් දෙන ප්‍රයෝජනේ මෙච්චරයි. වඩිකින්න දුරු කරගෙන ප්‍රබෝධණයක තමයි ආහාර ගැනීමෙන් හම්බ වෙන ප්‍රයෝජනේ කියලා හිතාගෙන හිටියනවා. ඒ ප්‍රයෝජනයටයි මම මේ ආහාර දෙන්නේ කියලා හිතාගෙන හිටියනවා. අන්නේ දෘෂ්ටිය තේනාට නම් හිතන්න පුළුවන් ආවුදුරන්ට දෙනට වැඩිය හොඳයි වඩිකින්න ඉන්නේ හිවුරු දෙන එක. ඇතිවරු හඬවන්න නැති හිවුරු දෙන එක. ඒ දෘෂ්ටිය අනුව ඒ තීරණේ හරි. හැබැයි දෘෂ්ටිය වැරදි. දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වෙච්ච එකයි දැන් ලොකුම ප්‍රශ්නේ. මෙන්න මේවා අපි දකින්න ඕනේ. දැන් බල්ලා සෙල්ලම් කර කර ඉන්නවා දකින්න නම් බලාපොරොත්තු උනේ. ඔහුගේ හිත හැදුනේ දානයක් දෙන්න. අන්න හිත නැగిලා ආවේ. ඔය සීමාව ඉක්මවන්නේ නැති මට්ටමක ඉඳලා. එහෙනම් දෘෂ්ටිය ඉක්මෙව්වේ නැහැ. හරයක් නැති මේ පැවැත්මක උඩ පැන පැන දඟල දඟල සෙල්ලම් කරන එක ප්‍රබෝධයෙන් ඉන්න එක මේක නම් පළවෙනි කරගත්තේ. ඔහුගේ අවිද්‍යාව සහගත මේ දෘෂ්ටිය මිස ඒකේ වැදගත්කමක් ඇති දෙයක් නැහැ. නමුත් ඒක වැදගැම්මක් ඇති දෙයක් හැටියට හිතා ඉන්න සාමාන්‍ය මිනිස්සෙක්. ඒ බලාපොරොත්තු වෙන්නම් එයා කන්න බොන්න දෙන්නේ දානේ දෙන්නේ. එයාට හම්බෙන්නේ පිනත් ඇදිච්ච චේතනාවේ හැටියට. නැ චේතනාව කියන්නේ හිත සනපුවේ. මොන જાති හිතද එයාට සනලා තියෙන්නේ? එයාට තිබිච්ච දෘෂ්ටියට අනුකූල හිතකුයි එයාට සනලා තියෙන්නේ. එයාගේ දෘෂ්ටිය මොකද්ද? කෑම කෑමෙන් සිද්ධ කරගන්නේ වඩපුරවාගෙන ප්‍රබෝධයටපත් වෙලා මොදර ඉන්නේ. තෙල්ලම් කර කර සතුටින් ඉන්නේ. මේක නම් දෘෂ්ටිය, මේක නම් එයාගේ බලාපොරොත්තු. අන්නේ දෘෂ්ටියේ ඒ බලාපොරොත්තුෙන් තමයි ඒ හිත කොට නැති. දානෙමයි දුන්නේ. අන්නේ මේකට කියන දාන දුන්න චේතනාවේ බලදු බලකම හද ගන්න ආකාරය කියලා. දානෙ දෙන්න හිතත් ඇනුව යම්කිසි අදහසක් මුල් කරගෙන. අදහස කොච්චර වැදගත්ද නොවැදගත්ද ඊ යනුව තමයි චේතනාවේ බලදු බලතාවය. එහෙනම් එයා කරේ දානමේ පින. දැන් එයාගේ දානමේ පිනට චේතනාවක් තිබිලා තියෙනවා, දානමේ චේතනාවක්. හැබැයි අවිද්‍යා සහගතයි ඒ චේතනාව. ලෝභ චේතනාව එහෙම නැහැ. අවිද්‍යා සහගතයි. ලෝභ දේශ මොහ නෙමෙයි එතන කියන්නේ. එහෙනම් අවිද්‍යා සහගත වෙලා තියෙනවා. අවිද්‍යාව බලවත් වෙන තාපහා තමයි මෝහයට වැටෙන්නේ. මෝහයට වැටෙන තරම් බලවත් නැති උනට ඒක අවිද්‍යා සහගතයි. ඉතින් අවිද්‍යා සහගත චේතනාවෙන් හටගත්ත වෙනක ඵලය මොකද්ද? බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරයි, එයින් එහාට වැඩි වෙන දෙයක් නොකරයි. ඒකෙන් එයින් එහා දෙයක් කරගන්න බැහැ. දැන් ඥාන සම්පවිත කියන එකට ඒක වැටෙන්නේ නැහැ. ඥාන විපවිත ඥානයෙන් තොරයි. ඥානෙ තිබුණා නම් අර දෘෂ්ටිය ඥානියෙන් බහැපු නිගමනයෙන් ආපු එකක් වෙනවා, සම්මාදිටියක් වෙනවා. මේ ලෝකේ පෙන්කෙල්ල එක, මේ ලෝකේ සත්‍යයෙන් උඩ පැන පැන ඉන්න එක, ප්‍රබෝධයෙන් ඉන්න එක, ඒක නම් බලාපොරොත්තු. ඒක අවිද්‍යාව නිගමනයක් මිසක් විද්‍යාව නිගමනයක් නොවේ. මේ අවිද්‍යාසහගත නිගමනයක ඉඳගෙන ඒ නිගමනයේ හොඳ පැත්තක් තියෙනවා. ඔකට කියනවා අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභිසංකාර. අවිද්‍යාපත්‍යෙන් පුඤ්ඤාභිසංකාර වෙනවා කියලා. මෙන්න මේ කියන පුඤ්ඤාභිසංකාර හටගත්ත අවිද්‍යාපත්‍ය. දන් දීමෙන් පින් හටගත්. ඒකත් පිනා. හැබැයි අවිද්‍යාපත්‍යෙන් හටගත් එක. ඔක බෞද්ධයෝ බෞද්ධත්වයෙන් දැනගත්තාම ඔය ක්‍රමයේ જાතිය දාන දෙන්නේ නැහැ. නමුත් අපි බෞද්ධ වශයෙන් කටයුතු කළාට ඒව ඥාන සම්පවිත්ව තේරුම් අරන් නැති නිසා සමහරලාට බෞද්ධ වශයෙන් කටයුතු කරන අපිටත් එහෙම හිතෙන්න පුළුවන්. බරිගිනි ඉනගෙන දැකලා, හාමත් වෙලා ඉනගෙන දැකලා, එයාර කණ්ඩ ටිකක් දීලා, අන්නේ එයාගේ බරිගිනි නැටි වුණා. දැන් සතුටින් ඉන්නවා, ප්‍රබෝධයෙන් ඉන්නවා. අපි කණ්ඩ බොන්න දුන්න හිඳයිනේ. ඒ මනුස්සයා එහෙම ඉන්නේ නැහැ, ඒ සතා එහෙම ඉන්නේ. එහෙම හිතන්න පුළුවන්. ඒක නම් අපේ ප්‍රවේශය දැන් ඉටු වෙලා ඉවරයි. ඒක මෙලෝදිම ඉටු වෙලා. කාලා ඉවරනකොට මේක ඉෂ්ට වෙලා ඉවරයි. දැන් සන්තෝෂයෙන් එකත් හම්බෙලා. හැබැයි අපි සතුටුනේ මොකක් අනුවද? ඔන්න ඔය જાතියේ හදාගත්ත ලෞකික පිනක් අනු. නැ අවිද්‍යා සහගත පින. අවිද්‍යා සමගෙදිලා තියෙන. මේ පින බාලයි. දැන් අපි දකින්න ඕනේ. ඊළඟට පින් කරගන්නකොට ඊළඟ ඒ පිනෙන් බෞද්ධ පිනක් කරගන්නේ කොහොමද? ආර්යයෙකුට පුළුවන්. එනම් දහම් දන්න කෙනෙකුට දැක්කා කෙනෙකුට පුළුවන්. ඊට වඩා මහා බලවත් ආර්යමය පිනක් සිද්ධ වෙන්න අවශ්‍ය වෙන විදිහට බල්ලටම කන ටිකක් දෙනවා. හැබැයි ඒ අදහස අරගෙනේ කාලා වරකුරවාගෙන ඌ උඩපයින්ව බලන්නේ එක නෙමෙයි. ඊට වඩා ගැඹුරු දහමක් ඔය තුලින් දකින්න ඕන පරිච්ඡසමුප්පාදං. යෝ පරිච්ඡසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමේ පරිච්ඡසමුප්පාදී දකිද ඔහු ධර්මයේ දකි. එහෙනම් අපි එදිනෙදා කරන කටයුතු වලදී බල්ලට කණ්ඩ දීලා ධර්මයේ දකින්න ක්‍රමයක් තියෙනවා. පරිච්ඡසමුප්පාදී දකින්න ක්‍රමයක්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ, නිතරම පුරුදු කරගන්න ඕනේ. පරිච්ඡසමුප්පාදයෙන් දහම් දකින්න හැටි ප්‍රගුණ කරගන්න. මේ තමයි දහම් ගුරුවරයා. පරිච්ඡසමුප්පාදය කියන්නේ කිසිම බාහිර ගුරුවරයෙක් අවශ්‍ය නැති දහම් තෝරා ගන්න පුළුවන් නිවන් කරා ගෙනියන දහම් ගුරුවරයා තමයි පරිච්ඡසමුප්පාදය. අය පරිච්ඡසමුප්පාදය මහා සාගරයක් වගේ විශාලයි. කොච්චර විශාල වුණත් ඒකේ තියෙනවා එක්තරා න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයේ දැනගත්තාම පරිච්ඡසමුප්පාදයට අනුකූලව මේ ලෝකේ ඕන දෙයක් දදාගලියි. ගණන් හදන ක්‍රමයක් තියෙනවා බොහොම පුංචි. ක්‍රමයේ ඉගෙන ගත්තේ නැත්නම් එහෙම එක ගණනක්වත් හදන්න බෑ. හැබැයි පුංචි ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ කෙලවරක් නැති ගණන් හැදියේ. ඕන තරම් හැදියා කී જાතිය ගන්න. මෙන්න පරිච්ඡසමුප්පාදය කියන එකේ විග්‍රහ කරන්න ගිහින් බැලුවොත් එහෙම මහා සාගරය වගේ කියන්නේ සීමා කරන්න බෑ. අප්‍රමාණ විග්‍රහයක විසිරලා යනවා. නමුත් මේ විදෙල් යන්නේ හදාගන්න එක ක්‍රමයක් තියෙනවා. න්‍යාය ධර්මයේ දැනගන්න ඕනේ. අන පරිච්ඡසමුපාද න්‍යාය ධර්මයෙන් දහම් තෝරන්න හුරු වුණාට පස්සේ හරියට ළමයිගුර ගණනක් කියා දෙන්න කියලා නිදර්ශන එකක් කියා දෙකක් කියලා නම් ගුරුවරයා කියා දුන්නාට පස්සේ ළමයාට ගණන තේරුණාට පස්සේ ආයෙ කියා දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ ක්‍රමයේ ළමයා දන්නවා වටහා ගත්තා. එයාට ඕන තරම් ගණන් හදන්න පුළුවන් වාගේ. බෞද්ධයින්ටත් පුළුවන් වෙනවා පරිච්ඡමපාද දහම් න්‍යාය තෝරාගෙන ටිකක් නිදර්ශන තුන හතරක් බලනකොට. ওই න්‍යාය තුලින් දහම් තෝරන්න. ඊට පස්සේ එයාට බණ කියන්න ඕනේ නැහැ. එයාට යමක් අහගන්න අමුතු දෙයක් දැනගන්න ඕනේ නැහැ ගුරුවරයා එකමයි. එයා පරිච්ඡමපාදේ නැමැති දහම් ගුරුවරයා වැහිලා ගිය දාපටන් අපිට දහම් තෝරාගන්න තැනි තැන එක එකනා හොයාගෙන යන්න ඕනේ. ගුරුවරු හොයාගෙන යන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ ගුරුවරු හොයාගෙන යන්න දෙමේ බුදුරන් වහන්සේ දේශනා කළා සමන්තම දහම් දකින්න ක්‍රමය. පොදනරක තේරුම් ගන්න පින්පව් තේරුම් ගන්න ක්‍රමය. නිවන් මාගේ තේරුම් ගන්න ලෝක මාගේ තේරුම් ගන්න ක්‍රමය. යම් කිසි වැඩක් කරනකොට කියනකොට හිතනට ඒ චර්යා හටාව දැකලා ඒ අදහස දැකලා ඒක කොතෙන්ද යනකම් ක්‍රියාත්මක වෙන එකක්ද? ඒක නිවන් ලැබෙන එකක්ද? නිවන්ට ආධාර වෙන එකක්ද? නැද්ද? මේ සියල්ලම තෝරා ගන්න පුළුවන් ওই දහම් ගුරුවරයා කියන පරිච්ඡම උපාදියේ තෝරාගත්තා. දැන් මේ තුලින් දැනගෙන නිවන් දකින්නත් හේතු වෙන ආර්ය මාර්ගියත් වැඩෙන බල්ලටත් යහවදා සිද්ධ වෙන යමක් කරන්න ක්‍රමයක් තියෙනවා බෞද්ධයෙක්. හැබැයි මේ බෞද්ධයා ඒ ක්‍රමේ පරිච්ඡමෝපාදී තුලින් දැකලා තියෙනවා. වටිනාම දෙයක්. හොඳට මතක තියාගන්න ඕන දෙයක්. මොකද ඒ තුලින් ඒකක් දෙකක් දැක්කාට පස්සේ එයාට පුළුවන් මේ ලෝකේ ඕනම වැඩක් කරනකොට ඒකේ තරාතිරම දැනගන්න. ඒ කරන කියන හිතන දේ මොනතරම් ආර්ය මාර්ගයේ උපනිශ්‍රේ දාදාර නැත්නම් ඒ මාර්ගයේ දෙව්ලෝටද බඹලෝටද මිනිස් ලෝටද එසේ නැත්නම් හතර පහය කොටස කරද මේ සියල්ලම තෝරා ගන්න පුළුවන් හරියට න්‍යාය ධර්මයේ කරන්න. මෙන්න මේ දහම් හොයන න්‍යාය ධර්මයේ හැව පරිච්ඡමපාද න්‍යාය තෝරා ගන්න ඕන. මේක තෝරාගත්තේ නැත්නම් එහෙම මේක සීමා කරගත්තොත් මොන මොනවට හරි පරිච්ඡමපාදේ සීමා කරගත්තා වෙනවා. මුළු ලෝකෙම පරිච්ඡමෝපන්නයි. බුද්ධ දේශනාවේ මේ කය විතරක් නෙමෙයි. මිනිසයාගේ ශරීරය විතරක් හිත විතරක් හිතගත විතරක් නෙමෙයි. සජීවී අජීවී සෑම දෙයක්ම පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට අහු වෙලායි තියෙන්නේ. ඒක තෝරා ගන්න ඕනේ. දැන් මේකෙදී අපි තෝරා ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ಜಾති සීමා කරගත්තොත් එහෙම සත්ව පුද්ගල ආදී වශයෙන් මේ සත්ව జాතියක් මේ මනුෂ්‍ය జాතිය මේ දිව්‍ය జాතිය ආදී වශයෙන් පුද්ගලත්වයෙන් ಜಾති තෝරා ගත්තොත් මේ ජීවීන්ට අවිත මේකෙන් එහාට තෝරා ගන්න බැරුව යනවා. ඒ ಜಾති කියන වචනේ පෙන්නකොට බුදුරජාණන් වහන්සේ නානා ප්‍රකාරයෙන් ಜಾති විග්‍රහ කරලා තියෙනවා. සංඛාර ಜಾති, විඥාන ಜಾති, නාම රූප ಜಾති, සලආයතන ಜಾති, ස්පර්ශ ಜಾති, වේදනා ಜಾති, තණ්හා ಜಾති, උපාදාන ಜಾති, භව ಜಾති, ಜಾති ಜಾති, සජීවී ಜಾති, අජීවී ಜಾති, ඉතින් සප්‍රාණික ಜಾති, අප්‍රාණික ಜಾති මෙහි ಜಾති හුඟක් තියෙනවා. මේ හැම ಜಾතියක්ම තෝරාගන්නා මොකද හැම ಜಾතියක්ම පරිච්ඡමපන්නයි. එන හේතුඵල සහිතයි. හේතුවක් නැති ඵලයක් නැහැ. නැ ඵලයේ මොකද්ද ಜಾති එන. ඒකට හේතුව පරිත්‍ථමපාදී අවිද්‍යාපත්‍ය සංඛාරකෙන් දෙමින් ආරම්භෙත්ෙන්ට සම්බන්ධයි. කොහෙන් බැලුවා සම්බන්ධයක් ඉතින් තියෙනවා. මෙන්න මේ අනුව තෝරා ගන්න ඕනේ. ඔය කියන ධර්මයේ. එහෙනම් තෝරා ගන්න පුත. දැන් අපි දකිනවා. ಜಾතියක් දැක්කා. බලු ಜಾතිය. දැන් මේ බල්ලෙකුට කන්න දෙන්නයි හදන්නේ. දැන් අපි බලු ಜಾතිය දැක්කා. දැන් බලු జాතියේ ප්‍රභේද තියෙනවා. එක ප්‍රභේද ක්‍රමයක් තමයි ඇල්සේෂන් බලු జాතිය. වල් බලු జాතිය. එහෙමත් ප්‍රභේද තියෙනවා. කළු බල්ලු, සුදු බල්ලු. එහෙමත් සුදු බල්ලු జాතිය, කළු බල්ලු జాතිය. කට උඩට තියෙනේ, කට පාතර තියෙනේ. ඒක జాති ක්‍රමයක්. කැප විදින జాතිය බල්ලෝ ඉන්නවා. මධ්‍යම මට්ටමින් කැප හම්බෙන බල්ලෝ ඉන්නවා. දුකීත විදිහට ජීවත් වෙන බල්ලෝ ඉන්නවා. ඒවත් මේ මට්ටමේ జాති. జాති ප්‍රභේද. දැන් මේක ಜಾති කියන වචනේ කියනකොට මේ මිනිස්සෙගේ කයකට එහෙම සීමා කරන්න කිව්වොත් වැඩි හරියන්නේ නැහැ. එහෙනම් මෙතන අපි දැකලා තියෙනවා ಜಾතිය. හාමත් වෙලා ඉන්න බලු ಜಾතිය. කන්න නැතුව හාමතේ ඉන්න බල්ලෙක් තමයි මේ හම්බෙච්ච ಜಾතිය. බලු ಜಾතිය විග්‍රහ කරගුවාම හාමත් බලු ಜಾතිය. දැන් අපිට හම්බ වෙලා තියෙනවා. යම් ಜಾතියක් පහළ වුණා නම් ඒ ಜಾතිය පහළ වෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයකට අනුවයි. එතකොට දැන් අපි මේ ಜಾති මයින ක්‍රමෙන් දැනගන්නේ දැන් අපිට හම්බෙච්ච ಜಾතිය අපි වින් කරගත්තා. හාමත් බලු ಜಾතිය. වකණ්ඩ යතුව හාමතේ වැල්ලා ඉන්න බල්ලෙක් මේ හම්බවු. දැක්කේ. දැන් මේ ಜಾතිය හාමත් බලු ಜಾතිය. දැන් අපි දකින්න ඕනේ. හේතුඵල ධර්ම රටාව. මේ හාමත් බලු ಜಾතිය ලෝකෙට කොහින්ද මේ පහළන්නේ මගේ ඇහැට පේන්න මේ ඉන්නවා. ආවත්‍ච බල්ලි. ඒකගේ ಜಾතිය මොකද්ද? බලු ಜಾතිය. මොන බලු ಜಾතියද? හාමත් වලු જાති. හාමතේ ඉන්න බල්ලි. කර්ම විපාකයක් එවන්නේ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? දැන් අපිට જાතියක් හම්බ වුණා. එහෙනම් જાති හටගන්න න්‍යාය ධර්මයක් සිද්ධාන්තයක් දේශනා කරලා තියෙනවා. අන්න දාලා බලන්න පුරුදු වෙන ක්‍රමේ පටිච්චසමුප්පාදයෙන් දහම් හොයන්නේ. භවපත්‍ය જાති කියන එක තමයි සිද්ධාන්තය. භවප්‍රත්‍ය කරගෙන જાති වෙනවා. මෙන්න සිද්ධාන්තය. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ. જાති විවිධාකාරයි. සමාන භවකින් විවිධාකාර જાති හටගන්න බෑ. භව සමාන නම් හටගන්න જાති සමානයි. මේකයි න්‍යාය ධර්ම. එහෙනම් භව જાති අසමාන නම් භවත් අසමාන වෙන්න ඕනේ. සමාන භවයකින් නම් පහළ වෙන්න ඕනේ සමාන જાති. දැන් જાති වශයෙන් බලනකොට ලෝකෙ විවිධාකාර જાති තියෙනවා. දැන් මෙතන මනුෂ්‍ය જાති, හරක් જાති, ඌරු જાති, බූරු જાති, මේ ආදි જાති අතර මේ බලු જાති. එහෙනම් බලු જાතිය පහළ වුණේ මොන භවකින්ද? බලු භවකින් බලු જાතිය පහළ වුණා. කවදාවත් වෙන භවකින් බලු જાතියක් ලෝකෙ පහළ වෙන්නේ න්‍යාය ධර්මයක් නැහැ. මෙන්න පරිච්ඡේදපාදයේ තෝරාගන්න හැටි. බලු જાතිය පහළ වුණේ බලු භවකින්. හරක් જાතිය පහළ වුණා නම් ඒ පහළ ඇතින හරක් භවකින්. මනුෂ්‍ය જાතිය පහළ වුණා නම් මනුෂ්‍ය භවකින්. දේව જાතිය පහළ වුණා නම් දේව භවකින්. බ්‍රහ්ම જાතිය පහළ වුණා නම් බ්‍රහ්ම භවකින්. අලි જાතිය පහළ වුණා නම් අලි භවකින්. ඇත්තු පහළ වුණා නම් ඇත් භවකින්. බලල්ලු පහළ වුණා නම් බලල් භවකින්. මෙන්න භවප්‍රත්‍ය જાති කියන මහා සාගරයක් වාහි කිවි එකයි. සිද්ධාන්තයේ මූලික වශයෙන් එකක් වුණාට විග්‍රහ කරන්න ගියාම මහා සාගරයට වැසවා කිවි ඕකයි. මේ පොතක වචන ටිකක් තිබුණාට අපිට හොයාගන්න බෑ විග්‍රහ කරලා දෙනකම්. උදාහරණ එකක් දෙකක් කියනවනේ මේක හොඳට තෝරාගත්තේ. එහෙනම් බලු જાතිය පහළ වුණා බලු බවක් නිසා. වෙන භවකින් බලු જાතිය ලෝකේ පහළ වෙන්න බෑ. කවදාහරි බලු જાතියක් ලෝකේ විද්‍යාමාන වෙන්න බලු වෙන්න නම් බලු භවකින් සිද්ධ වෙන්න ඕනේ. නිර්මාණය වෙන්න ඕනේ. දැන් නිකම් බලු භවක් නෙවෙයි මෙතන තියෙන්නේ. බලු භවෙත් ප්‍රභේදයක් තියෙනවා. හාමත් බල්ලා. හාමත් වෙලා ඉන්න බල්ලා. එහෙනම් අපි දකිනවා හාමත් බල්ලා පහළනේ මොන බල බලු භවකින්ද භවකින්ද? හාමත් බලු භවකින් හාමත් බලු જાතිය පහළ වෙනවා. මෙන්න භවපත්‍ය જાතිය ඔතේට දාලා වල් නැහැ. සිද්ධාන්තයේ ඕන තැනට දාගන්න ක්‍රමය අපි දකින්න ඕනේ. දැන් හාමත් වෙලා ඉන්න බල්ලා දැක්කහම භවපත්‍ය જાති කියන සිද්ධාන්තයේ දාලා හාමත් බලුපත් බලු භවෙයින් හාමත් බලු જાතිය පහළ වෙලා. මෙන්න දැකපේ. එහෙනම් භවෙ නිකන් පහළ වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් නිකන් පහළ වෙන්නේ නැහැ. හේතුවක් නැතුව පහළ වෙන කිසිම දෙයක් ලෝකේ දකින්නේ නැහැ. එහෙනම් භව නිකන් පහළ වෙන්නේ නැහැ. එහෙනම් න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ. මොකද න්‍යාය ධර්මයේ උපාදාන පත්‍ය භවෝ. උපාදාන පත්‍යෙන් භව වේ. මෙන්න න්‍යාය ධර්මය. දැන් භව විවිධාකාරයි කියලා අපි දැනගත්ත හේතුව ඇතුළු. දැන් මේ හොයාගෙන යන්නේ හාමත් බලු භව හටගත්ත උපාදානීය මොන જાති එකක්ද? හාමත් බලු උපාදානයකින් හාමත් බලු භවක් හටගන්නේ. වෙනකින් හටගන්නේ නැහැ. මෙන්න ධර්ම න්‍යාය. දැන් මේක ධර්ම පරිච්ඡේදපාදී විග්‍රහ කරන්න දන්නේ නැති නිසා මේක පටලවා ගන්න. උතර සීමා කරගන්න. ඒකවර යථාර්ථය හොයාගන්න බෑ. අන්න හාමත් බලු භවක් හටගත්තේ මොකක් නිසාද? උපාදාන පත්‍ය භව කියන සිද්ධාන්තය නිසා. මොනෝ જાති උපාදානයකින් ද හටගත්තේ? හාමත් බලු උපාදානයකින් හාමත් බලු භව හටගත්තා. වෙනකින් හටගන්නේ. උපාදානය කියන්නේ යම් තැනක දැඩිව බැඳෙනවනะ. යම් කිසි ධර්මතාවයකට දැඩිව බැඳෙනවනะ. ඒකට කියනවා හාමත් ඒකට නෑ උපාදානය. ඊනම් දැන් මොකීට දැඩිව බැඳිලා තියෙන්නේ? හාමත් බලු ධර්මයකට. දැඩිව බැඳිලා. ඒකෙන් හටගත්ත හාමත් බලු උපාදානය. කවදාහරි බවක් හටගෙන තියෙනවා ওই જાතියෙහිදී. එහෙනම් බල්ලා වෙලා ඉඳලා නෙමෙයි මේ කරලා තියෙන්නේ. බලු බවට පත් වෙන්නේ බල්ලෙක් වෙලා ඉඳලා නෙමෙයි මිනිහෙක් වෙලා ඉන්න කාට. මිනිහෙකුට තමයි බල්ලෙක් වෙන්නත් පුළුවන්, හරකෙක් වෙන්නත් පුළුවන්, ඌරෙක් වෙන්නත් පුළුවන් මනසේ. බල්ලාට එහෙම වෙන්නේ නැහැ. සංඛාර ගොඩනගන ප්‍රධානකයා මිනිසයා. එහෙනම් මිනිසයාට පුළුවන් බලු සංඛාර නිපදවලා බල්ලෙක් වෙන්න මුල පටන් ගන්න. හරක් සංඛාර නිපදවලා හරකෙක් වෙන්න මූල ආරම්භ කරන්න. දේවිය සංඛාර නිපදවලා දෙවියෙක් වෙන්න මූල අල්ලන්න. යලිත් මිනිසෙක් වෙන්න මිනිස සංඛාර නිපදවලා මිනිසෙක් වෙන්න අවශ්‍ය මූල හදා ගන්න. බ්‍රාහ්මීෙක් වෙන්න ඕන නම් බ්‍රාහ්මීෙක් වෙන්න අවශ්‍ය සංඛාර කොට නගලා ඒකේ මූල හදා ගන්න. මිනිසයා මේකට අග්‍රයි. මිනිසෙක් කියලා තමයි මේ හැමතැනම දුවන සත්තුන්ගේ විපාක සත්ත්වයට පත් වෙලා යන්න මූල හදා ගන්න. නම් මනුෂ්‍යත්වය කියන එකේ ස්වභාවය ඕකයි. එහෙනම් කවදා හරි මේ උපාදානෙවත් දැරිව බැඳලා තියෙන බලු ධර්මයක මිනිස්සෙක් වෙලා ඉන්න කාලයකට වෙන කාලයක මේක කරන්න බෑ. මෙන්න තේරුම් ගන්නවා මිනිස්සෙක් වෙලා මුල හදපු හැටි. එහෙනම් කවදා හරි මේ බල්ලා අද මේ මේ ඉන්න බල්ලා හාමත් බලු බල්ලා. එහෙනම් හාමත් බලු જાතියි. කවදා හරි මිනිස්සෙක් වෙලා ඉන්න කාලයක හාමත් බලු ධර්ම යන යමක් වේද? එබන්දක් සඳහා දැඩිව බැඳිලා හිටියේ. එහෙම එකකින් තමයි ඒක මැරෙනකොට හාමත් බලු කර්ම භවක ඉඳලා උප්පත්ති භවකට හාමත් බලු භවකින් ආවේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි බලු જાතියේ ඉපදිලා කවුරුවක් කණ්ඩ දෙන්නේ නැති දැක දැක දෙන ගහලා පන්නන මේ හාමත් බලු જાතියේ විද්‍යාමාන වුණේ. මෙන්න දැන් සිද්ධාන්තය දකින්න ඕන ආකාරය. එහෙනම් හාමත් බලු ධර්මයේ උපාදාන නොකරා නම් කවදා හෝ කිසිම දවසක ඒ නොකල සත්‍යයකට හාමත් බලු භවක් හටගන්නේ නැහැ. හාමත් බලු જાතියක් හටගන්න ලෝකෙ හේතු නැහැ. එහෙනම් හේතු තිබුණොත් තමයි එක වෙන්නේ. එහෙනම් අපි හොයාගෙන හොයාගෙන මුලට යන්න ඕන. එහෙනම් හාමත් බලු උපාදානයේ හටගත්තේ මොන සිද්ධාන්තය අනුව? ඒක නිකන් වින්ද බෑ. ඒකත් හේතුඵලයක්. ඒක හේතුඵලයේ හේතුව මොකද්ද? තණ්හාපත්‍ය උපාදාන සිද්ධාන්තය. එහෙනම් මොන තණ්හාවෙන් මොන උපාදානයක්ද වෙන්නේ? හාමත් බලු උපාදානිය නම් මේ අපි බලාගෙන ආවේ. ඒ හාමත් බලු උපාදානිය හටගන්න තණ්හාපත්‍ය උපාදාන කියන සිද්ධාවෙන් හාමත් බලු තණ්හා කියන එක කවදාරි අරගෙන තියෙන්න ඕනේ. හාමත් බලු තණ්හාවක් හටගත්තේ නැත්නම් හාමත් බලු උපාදානයකට මුල නැහැ. මූල ධර්මයක් හේතුවක් තියෙන්න ඕනේ හටගන්න. එහෙනම් හාමත් බලු තණ්හාව කියන්නේ මොකක්ද? යම්කිසි ධර්මතාවය හාමත් වූ බලු සහගත වූ විදිහේ යම් ධර්මතාවයක් ලෝකේ තියෙනවා විද්‍යාමාන වෙනවා නම් අන්නේ ඒ තැනක හා වුණොත් ඒ තන්නේ හා වුණොත් හාමත් බලු තණ්හා හට ගන්නවා. මිනිස්සේ කියලා ඉන්න කාලෙක හාමත්ව ඉඳ වෙන යම්කිසි බලු වැඩක් නම් ඔහු හිතෙන් කයින් වචනින් කරලා තියෙන්නේ අන්න ඒකට ගෝචරින යම් ධර්මතාවයක් ඇද්ද? හාමත් බලු જાතියක් හටගන්න මූල ධර්මතාවය ඒකයි. ඒක නැත්නම් එහෙම කෙනෙක් ළඟ කවදාවත් හාමත් බල්ලෙක් කියලා උපදින්න හේතුව ඔහු ළඟ නැහැ. මෙන්න මුලහල් ළඟින් යන්නේ නැහැ. එහෙනම් හාමත් බලු තණ්හාව හටගත්තේ කුමක් හේතු කරගෙන? පරිච්ඡමාවල න්‍යාය මොකද්ද? වේදනාපත්‍ය තණ්හා න්‍යාය. එහෙනම් මොන වේදනාවද? න්‍යාය තිබුණ පළියට අපිට යථාර්ථය බලාගන්න බැහැ. හේතුලින් දාලා බලන්න ඕනේ අපිට අවශ්‍ය කාරණේ. එහෙනම් හාමත් බලු උපාදානිය හටගත්ත තණ්හාවක් ඇතනම් ඒක හාමත් බලු තණ්හාව. ඒ හාමත් බලු තණ්හාව නිකන් හටගන්නේ නැහැ. ඒකට සිද්ධාන්තයක් තියෙනවා. මොකද සිද්ධාන්තේ වේදනාපත්‍ය තණ්හා. මෙන්න ඊළඟ සිද්ධාන්තේ. වින්දනයක් තියෙනවා. හාමත් බලු ධර්මය හරි වැදගත් කියලා වින්දොත් ඒක විඳින්න ගියොත් අන්නේකින් හටගන්නවා හාමත් බලු වින්දනය හෙවත් හාමත් බලු වේදනාව. මෙන්න මේක හටගත්තොත් ඒ මුල නිසා තමයි වේදනාපත්‍ය තණ්හා කියන සිද්ධාන්තයෙන් හාමත් බලු තණ්හාවක් හටගන්න හේතුව. එයාත් මේ යන්නේ මුල හොයාගෙන. හාමත් බලු જાතියේ ආරම්භය හොයාගෙන මේ යන්නේ පරිත්‍යාගපාදී. අන දෙයියනවා මොකද ඊළඟ? වේදනාව නිකන් පහළ වෙන්නේ නැහැ. සිද්ධාන්තයක් න්‍යාය ධර්මයක් තියෙනවා. මොකද සිද්ධාන්තයේ පස්සපත්‍ය වේදනා. ස්පර්ශපත්‍යයෙන් තමයි මේක වෙන්නේ. එහෙනම් මොකක් ස්පර්ශ කළාද? හාමත් බලු ධර්මයක් ස්පර්ශ කළොත් තමයි හාමත් බලු වින්දනයේ පත් වෙන්නේ හාමත් බලු වේදනාව හම්බ වෙන්නේ. එහෙනම් කවදා හරි හාමත් බලු ධර්මයක් ස්පර්ශ කරලා තියෙනවා. එහෙනම් හාමත් බලු ධර්මයේ ස්පර්ශ කළොත් තමයි මේ මගේ හැදිලා තියෙන්නේ. නැත්නම් මේ ජාතිය හටගන්න මුලක් නැතුව බෑ. අන්න දැන් හොයාගෙන ගියා හාමත් බලු ධර්මයේ ස්පර්ශ කළේ කුමකින්? කුමක් තිබුණොද? කුමක් නිසාද? ඒකේ මුල මොකද්ද? කලායතන පත්‍ය පස්සෝ කියන එකයි ඒකේ මුල. එහෙනම් ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේවා ඉන්ද්‍රිය මිසක් ආයතන නෙමෙයි නිකන් තියෙනකෝ. යම් කිසි ධර්මයකට ආයතන කරගත්තොත් තමයි ඒ අනුකූල ආයතන බවට පත් වෙන්නේ. එහෙනම් හාමත් බලු ධර්මයේ ඇස ආයතන කරගත්තා නම් කන ආයතනයක් කරගත්තා නම් නාසය දිව කය මන ආයතනයක් කරගත්තා නම් ආයතන හයක් හදාගත්තා නම් මෙන්න මේ හේතුව නිසා හාමත් බලු සලායතන හටගන්න. ඒකේ මොකද හේතුවේ ඵලයේ තමයි සලායතන පත්‍ය පස්සෝකෙන් හාමත් බලු ස්පර්ශය හටගන්න. දැන් හාමත් බලු සලායතන නිකන් හටගන්නේ නැහැ, ඒකටත් හේතුවක් තියෙනවා, මුලක් තියෙනවා. ඒකේ මුල මොකද්ද? නාම රූප පත්‍ය සලායතන. සලායතන මුල නාම රූප. දැන් නාම රූප කිව්වෙ මොනවද? යම්පිති හාමත් බලු ධර්මතාවයක් ඇතන. අන්නේ ධර්මතාවේ හිතට අරගෙන ඊට අනුකූලව හිතවිලි ගොඩනගනවා. ඊට අනුකූලව ක්‍රියාකරන්න අවශ්‍ය කරන්නා වූ සටහන් ගන්නවා නම් හිතෙන්. මෙන්න මේවට කියනවා හිතේ ගොඩනැගෙන නාම රූප. හිතේ බැහැගන්න නාම රූප. හාමත් බලු ධර්මතාවීට අනුකූලවන්නා වූ, එබඳුවන්නා වූ සටහන්, එබඳුවන්නා වූ ක්‍රියාකලාපයක් හිතේ බැහැගත්තා. මෙන්න මේකට කියනවා හාමත් බලු නාම රූප පහළ වුණා. ඒ නිසා තමයි හාමත් බලු සලායතන පහළ වුණේ. එන හාමත් බලු නාම රූප නිකන් පහළ වෙන්නේ නැහැ හිතක. ඒකට අනුකූල වෙච්ච හිතක් තියෙන්න ඕන. එහෙනම් මොකද ඒ හිත? විඥාන පත්‍ය නාම රූපං කියන සිද්ධාන්තය. එහෙනම් මොන විඥානයකට පහළ වෙන්නේ නාම රූප? හාමත් බලු විඥානයක් තිබුණොත් තමයි හාමත් බලු නාම රූපේක පහළ වෙන්නේ. එහෙනම් විඥානය කියන්නේ හිත කිව්වට හරියන්නේ නැහැ. ආගන්තුකේන උපකිලිත්තේන උපකිලිත්තං කියලා. ආගන්තුක වූ උපකලේශ වලට බැහැගෙන කිලිටි වුණාට පස්සේ තමයි විඥානයක් හටගන්නේ. හිත විඥානයක් බවට පත් වෙන්නේ එතකොට. එනම් බලාපොරොත්තු සහගත හිතක් ඇති වෙනා යම් යම් ධර්මතාවයන්. එන හාමත් බලු ධර්මතාවේ මතුමතු ගන්න බලාපොරොත්තු වෙන හිතක් තිබුණා නම් ගෝචර ගන්න හිතක් පහළ වුණා නම් ඒ දූෂ්‍ය පදුත්ත මනස. අන්න හාමත් බලු විඥානයක් වුණා. එන හාමත් බලු විඥානයක් නොතිබුණා නම් හාමත් බලු නාම රූප බැහැගන්න දෙනක් නැහැ. හිතකට අදහස් වෙන්න දෙයක් නැහැ. අන්න මුලට ගියා තවත්. එහෙනම් හාමත් බලු නාම රූප ඇයි වහින්නේ? ඇයි විඥානයක් හටගන්නේ? විඥානයක් තිබුණොත් තමයි හිත තිබුණා කිව්වට බැහැ. හාමත් බලු විඥානයක් තියෙන්න ඕනේ හාමත් බලු නාම රූප බැහැගන්න. එහෙනම් හාමත් බලු විඥානය පහළ වෙන්නේ මොකෙන්ද? සංඛාර පත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන්. එහෙනම් හාමත් බලු සංඛාරයක් තියෙන්න ඕනේ හාමත් බලු විඥානයක් පහළ වෙනවා. හාමත් බලු සංඛාර පත්‍ය කරගෙන හාමත් බලු විඥානයක් පහළ වෙනවා. ගියා මුලට. දැන් මොනවද සංඛාර කිව්වේ? කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා මනෝ සංඛාරා. සංඛාර තුන් වර්ගයකට බෙදෙනවා. දැන් හිතේ හටගන්නවා. අවිද්‍යාව තෘෂ්ණාව සමග බැඳිලා. යම්කිසි හිතක් හටගන්න ඕන හේතුවක් තියෙනවා. අන්නේ හිතක් හට ගන්නා වූ චේතනාවක් යම් හිතක පහළ වුණොත් අන්න අවශ්‍ය කරන කාය සංචේතනාව හටගත්තා. හිතක් හටගන්න විඥානයක් හටගන්න. එහෙනම් විඥානයේ හාමත් බලු විඥානයක් නම් ඒකට ඇති කරන හිතිවිලි ක්‍රියා වදන් කියන මේ තුනම හාමත් බලු ධර්මයක් මුල් කරගත්ත ඒවා වින්දව. හාමත් බලු ධර්මයක් මුල් කරගෙන ඒ හේතුවෙන් හිතිවිලි හිතුවනම්, ඒ හේතුවෙන් කතා කළා නම්, ඒ හේතුවෙන් ක්‍රියා කළා නම්, මෙන්න මේ හිතපු කියපු කරපු දෙය තුලින් මුල් වෙච්ච දෙයකින් තමයි හාමත් බලු විඥානයක් හටගන්න හේතු වෙන්නේ. එහෙනම් ඇයි හාමත් බලු සංඛාර හටගත්තේ? මොකද හේතු? අවිද්‍යා පත්‍ය සංඛාරා. අන්න මූල ධර්මයේද කියන. හාමත් බලු ධර්ම යන යමක් ඇතනම් ඒවා ප්‍රියයි, ඒවා වැදගත්, ඒවා හරවත් කියනවා වූ අවිද්‍යා සහගත නිගමනයේ බැහැපු නිසා තමයි ඔහු ව්‍යා බදාගත්තේ. එහෙනම් දැන් අපි හොයාගෙන ගියා මූල ධර්මයේ අවිද්‍යාවට එනකම්. සත්‍යයගේ නොදැනීම නිසා, ඇත්ත පේන්නේ නැති නිසා, මුලාවක් ඇත්ත කියලා ගත්ත නිසා හාමත් බලු జాතියක පිටිච්ච මුල හිව්වේ හැටි වෙයි. එහෙනම් හාමත් බලු జాතිය කියන්නේ මොකද්ද? අන්න පද නිරුක්ති අරගෙන බලා ගන්න ඕනේ. ඒකේ තියෙන ස්වභාවය. යම් කිසි පුද්ගලෙයි බලු ධර්ම ඇසුරු කරනවා. දැන් මොනවද බලු ධර්ම? බලු කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ, ඒක දැනගන්න. යම් කිසි බහක් ඉවත දැම්මනම් ලූ කියන්නේ ඉවත දමනවා. බහක් ඉවත දාපු යම් දහමක් කතා කරලා නම් කිව්වනම් හිතුවනම් මෙන්න බලු ධර්මයක් වුණා. මොන බහක්? අපේ භාෂාවේ පෙන්නන බහ කියලා වචනය. බහ කියන වචනේ පෙන්නන්නේ කිව්වොත් කඩ කරන්නේ නැති, සමාජයේ හිතකර තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන යහපතක් කරන යම්බසක් මේ ලෝකේ තිබුණා නම් විද්‍යාමාන වුණා නම් අන්න ඒකට කියනවා ඒ ස්ථිර නැත්නම් නොකැඩෙන වැදගත් වචන වලට වැදගත් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒකට කියනවා බහ. කවුද මේ බහ දේශනා කළේ ලෝකෙට? ලෞතර බුදු පියාණන් වහන්සේලා සත්පසත් දේශනා කළා. යහපත් බහ දේශනා කළා. මහා ඍෂිවරු ආදීන වශයෙන් ලෞකික වශයෙන් යහපත දැකලා ඍෂි වාසිතියක් වශයෙන් සත්බසක් දේශනා කළා. ලෝකෙට දුන්නා. මෙන්න මේ බස ශිෂ්ට සමාජයක් වශයෙන් ලෝක සත්ත්වයා යහපත් සිහි පවත්වාගෙන ඉනකොට මෙන්න මේ බසින් පෙන්වා දෙනවා. මෙන්න මේ යහපත් දේ මෙන්න මේකයි. මේ මේවා යහපත්, මේ මේවා යහපත්. මේ මේ දේ පව්. කළොත් අවලක් වෙනවා. මේ මේ දේ පිං. කළොත් යහපතක් වෙනවා. මේ මේ දේ කුසල්. මේ කළොත් යහපත් මාර්ගයේ වැඩෙනවා. මේ මේ දේ අකුසල්. මෙයා මේ මාර්ගයට බාධායි. මේ මේ ආදී වශයෙන් තමන් දන්න ඥාන ශක්තිය අනුව ඍෂිවරු ලෞකිකත්වයේ ඉහළම දේශනාත් කළා. බුදු පියාණන් වහන්සේ තුන් ලෝකාග්‍ර නිසා ලෝකයේ සියල්ලන්ටම අග්‍රශ්‍රේෂ්ඨ වන්නා සත්බස දේශනා කළා. ඔය භාෂාව පාරම්පරිකව ශිෂ්ට සමාජය විසින් පවත්වාගෙන එනවා. මෙන්න සමාජයේ පිළිගත් බහ. යම්කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටියක විහිදලා ඇත්ත පිළිගන්න බැරි මෝඩකම නිසා මේවා ඉවත දමනවා. තමන්ගේ තර්කවාදයට, තමාගේ තමාට වැටහෙන ලබ්ධියට එකඟ නිසා. මෙන්න මේ බහලූ නිසා ඔහු කරපු ක්‍රියාවක් ඇන්නම් ඒ සඳහා බහලූ ක්‍රියාවක් වෙනවා. එහෙනම් බලු ක්‍රියාවක් වෙනවා. ඔහුගේ කතාවක් ඇන්නම් බහලූ කතාව තමයි බලු කතාව. ඔහුගේ හිතවිල්ලක් ඇන්නම් බහලූ හිතවිල්ල බලු හිතවිල්ල. මෙන්න යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් බලුවේ නැහැ. මේ හාමත් බලු. තවත් කැලලක් යුතු වෙලා තියෙනවා. ඒකේ විශේෂණ වචනය. නිකම්ම බලුත් නෙමෙයි. හාමත් වෙන්න හේතු වෙන බලු. දැන් සත්බසක් දේශනා කරනකොට දේශනා කරනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේවා වැරදි. මෙන්න මේවා තමයි බහලුවා අරගන්න. බහ මොකද්ද? දානෙට විපාකයක් තියෙනවා, පිනක් තියෙනවා, යහපතක් තියෙනවා, දන් දීවි. මෙන්න ඒක සම්මා දිට්ඨිය. ඔය මොන බොරු කතාවද? අපෝ දන් දුන්නාම තියෙන එක ඇති නමසක් මොකටද හම්බෙලා තියෙන්නේ? කාර්ද පින්පල හම්බුනකේ ඔප්පු කරන්න පුළුවන්. තර්කවාදයක් මෙහෙම දාන්න කර මොකද වෙන්නේ? දානේ දීලා දානේ ආනිසංසයෙන් පුණ්‍ය විපාක ලැබුවායි දිවස් ඇති අය බුදුරයන් වහන්සේ මුල් කරගෙන අග්‍ර කරගෙන පින්නක අය ඕන තරම් ඉන්නවා. ඒකේ ප්‍රතිඵල තමා විසින් අත්දැකලා තමාත් ලබලා ලෝකයා ලබන හැටි දැකලා මෙන්න මෙහෙම දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා. මේ දන් දීම නිසා මෙන්න මෙහෙම පින්ඵලය කියලා එකක් ලැබෙනවා. ඒ පින්ඵල ක්‍රියාත්මක කළා මතු කාලයක තම තමට ලැබීම පහළ වෙන්න හේතු වෙනවා. මෙහෙම එකක් අපිට පේනවා. ඥානීයට පේනවා කියලා. ඒ පේන උත්මය ලෝකෙට දේශනා කළා සත්බසක් වශයෙන්. මේක ගුප්තයි. බොහොම සියුම් ඥානයකට ගෝචර වෙන දෙයක් නිසා මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට ගෝචර කරලා බැලුවාට මේ වගේ ගැඹුරු දහමක පින්ඵලේ පේන්නේ නැහැ. ඊට ලෞකික වශයෙන් මෙරෝජි කරන දෙයක යමක් පේනවාද විද්‍යාමානෝ ඒ ටික විතරක් පේනවා. බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලෙදි එක්තරා බමුණෙක් තමගේ දරුවන්ට උපදේශයක් දුන්නා. ලෞකික වූ පංචේන්ද්‍රියට ගෝචර වෙන තර්කවාදී දෙයක් අරගෙන දේශියෙන් කඩන්න බැරි තර්කයක් ඉදිරිපත් කළා. අධ්‍යක්ීම් සහිත හැටියට පේන තර්කය. දැන් ඔබලා හිතවල්ලකෝ. දැන් මේකේ මේ ගෝණි නැන්නා මේ මුත්තේ හාල් තියෙනවා. දැන් මේකේ සේරුව කීයක් තියෙනවද? හාල් සේරුව 100ක් මෙතන තියෙනවා. ඉතින් මේකෙන් සේරුවක් අරන් දන් දුන්නොත් ගම් මේකේ අඩු වෙනවද වැඩි වෙනවද? හාල් සේරුවක් අඩු වෙනවා පේනවා මිසක් හොඳට පැහැදිලිව ඇහැර පේන්නේ අඩු වුණා නේද? කොහොම වැඩි වුණේ? දැන් දන් දීලා ලැබෙනවා කියන එකද වෙලා තියෙන්නේ? දන් දුන්නොත් අඩු වෙන එක තමයි වෙන්නේ. ළමයිට කියා දෙන්න. පේන්න තියෙන ඇත්ත නම් දුන්නාම අඩු වෙනවා මිසක් දුන්නාම වැඩි වෙන්න විදිහක් නැහැ නේද? එහෙනම් පේන ඇත්ත උඹලා පිළිගන්නේ. එක එකක් බොරු පිළිගන්න එපා. එක එකට හාල් ඇටයක් දෙන්න එපා. දුන්නොත් වගේද වෙන්නේ? නැති වෙනවා මිසක් ඇති වෙන්නේ කොහොමද? ඔප්පු කරලා පෙන්නන්න ගියලා පුළුවන් නම් හාල් සේරුවක් මේකෙන් අහකොල සාල් සේරුව දෙකක් වැඩි වෙනවද කියලා පෙන්නන්න ගියහල් අන්න ඉදිරිපත් කරපු තර්කය. හැබැයි තර්කේ ලීසියෙන් කරන්න බෑ. ඇත්ත නේ නා පුතාල කොහොමද කියලා පිළිගත්තා. අපි සිටුතුමා අපි බියා කියන එක ඇත්ත. මොනවා හරි තියෙන එක පුවක් ගෙඩියක් හරි කියලා දුන්නොත් ඒක අඩු වෙනවා කියලා කොහොමද පුවක් ගෙඩිය වැඩි වෙන්නේ? දානි දෙනවා කියන්නේ තියෙන එක අඩු වෙනවා. වැසණිකමනේ. හැබැයි සත්පස දැක්කේ නෑ. මේකේ සියුම් පැත්ත දැක්කේ නෑ. මේකෙන් පහළ වෙන පින මේක මතුවට යහපතට හේතු වෙන හැටි ඒ ටික දැක්කේ නෑ. ඇහැට පේන කන්ට ඇහෙන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැටි දැකලා. එයා තර්කයක් ඉදිරිපත් කරලා ලේසියෙන් කරන්න බැරි එක. දැන් මේක මොකද තර්කේ? හැබැයි මේක තව විස්තර කරලා පෙන්නවා එකකින්. එයාම ගිහලා සැඩොල් කුලියක, සැඩොල් ගෑණියකගේ බඩේ උපත්ති කර වෙලා අයිතරය ආපහු ඒ හද මාලිගාවට වෙනකොට තාත්තලා ඉන්න කාලේ දුන්න උපදේශම එයාටත් වල දුන්නා කියලා. යාතිස්මාර ඥානය පහලටන් එයාගේ දීපවල මේවා මගේ ඉඩ කරා. මේ ගේට්ටු වහගෙන ඇරපියා මේවා කියලා. ඉතින් කොර වෙලා කුදු වෙලා හිටපු හිඟන්න ඇතුළට හිඟෙනකොට තල්ලා තල්ලා ඇද විසිකලාලු. අපේ තාත්තා දීලා තියෙන උපදේශ මේකයි. එක හිඟන්නේකුරවත් මෙතනින් මෙහාට එන්න ගහලාපන්න බිය. එහෙන් දුන්න උපදේශ තාත්තාට දුන්න. තාත්තා වා දන්නේ පුතු. හිඟන්නේ කාව ගහලාපන්නේ. තාත්තා දුන්න උපදේශ ඕක. මම ගුටි කාලා තියෙන කවුද? උපදේශ දුන්න තාත්තාම තමයි හිඟන්නේ කියලා හිඟන්නේ ඇදිලා. හඳන් නැතුව ගුටි කාලා ආපහු ඇදලා දාන්න. ඒකට ගොචරු. දැන් ඔය කතාවෙන් අපි ඔතෙන්ද ගත්තේ මොකද? මේ බහා ඉවත දැම්ම සත්පස දැක්කේ නැතුව. මෙන්න බහලූ කතාවක්, බහලූ ක්‍රියාවක්. බහලූ දෘෂ්ටිය. එනනම් බලු වැඩවලට හේතු වෙන එක්තරා දෙයක්. මෙන්න මේ ආදී දේවල් වලින් මේ සත්පස ඉවත දැම්ම. කටයුතු කරනවා. එහෙනම් දන් දීමේ විපාක නැහැ. පූජාවේ විපාක නැහැ. උන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කිව්වේ. මේ ප්‍රශ්නේ පුතාලා තියුණා. ඒ මොනවද කියේ? දන් දුන්නට ඇති විපාකයක් නැහැ. ගන්නා දෘෂ්ටිය. ඒකෙන් පින්ඵලයක් නැහැ. පූජා ප්‍රවැත්වර කිසි පින්ඵලයක් නැහැ. කොහොම පූජා ආදී වශයෙන් කරන නැනම් කී යුතුයකම් ඉටු කරන දේවල් කළාට ඒවැය ගන්න හරයක් නැව බොරු කතා. යුතුයකම් කියලා එකක් නැහැ ලෝකෙ. ඔය ආදී වශයෙන් දුන්නහම අන්න තව දෘෂ්ටිය. අන්න බහායිවත දෙන්න. යුතුයකම් වල වැදගත්කමක් තියෙනවා. තමන්ට යමක් උපකාරයක් කළා නම් කෘතෝපකාර කරන උතුම් ගුණය. ඒක සත්පසින් දේශනා කරපුවා හේතු දැකලා. ඕව බොරු කතා බං ඕවා නෙමෙයි වැඩි. තමන් වැඩි තමන් කරගනි. ඔය යුතුයකම් කෙහෙමල් කරන ගිල කාර්ද හරි ගි. ඔය જાතියව කියලා. තමන්ගේ වාසියට ආත්මලාභයට මග අරින්. ඔය දෘෂ්ටිය ලෝකෙට දෙනවා. අන්න සත්පස හේතුදම තව ක්‍රියාවලි. තව කතාවක්. ඊළඟට මේ විදිහට දාලා. මේකෝගේ තියෙනවා. පරලොවක් නැහැ. මෙලොවට ආපු කෙනෙක් පරලොවේ මෙලොවට ආපු කෙනෙකුත් නැහැ. මෙලොවෙන් පරලොව යනවා කියලා එහෙම කිව්වොත් නැහැ. පින්පව් කියලා දෙයක්වත් නැව බොරු කතා. අම්මට හැලකුවා කියලා තාත්තට හැලකුවා කියලා විශේෂයක් නොබුත් නැහැ. වුණත් අපි වාගේ මිනිස්සු විතරයි. ඒ කුංගේ කොහොමද මොකද තියෙන විශේෂේ? යකෝ වුන් අපිට කරපු අමුත්තක් කියලා ඒ උන්ට අපි හැදුනි. ඊයන් තවත් කුණහරු ටිකක් කියලා කියනවා. ඕක මේ බල්ල බලලු කරන්නේ. බල්ල බලන්න පැටව හැදෙන්නේ එහෙමනේ. මේ මොකද අම්මගේ තාත්තයි කියලා විශේෂයක්. දරුවෝ කියලා අපේ මොකද විශේෂයක්? ওই જાති අදහස් ගන්නවා. ගැඹුරු පැත්ත පේන්නේ නැති නිසා. මෙන්න මේ නිසා කළ යුතු අය යුතුයකම් තේරුම් ගත්තේ නැතුව අර කුඩා කාලෙදී අර විදිහට තමන්ට බඩට එන්න හේතු මුලින් සැප වෙනාට පස්සේ එතනින්ම මව්ගුණේ පියගුණේ පිහිටලා උපන් දරුවට ඒ අම්මා තාත්තා හැම අවස්ථානයක්ම කරලා දරුවා ගොඩනගාගෙන කණ්ඩ බොණ්ඩ දීලා සුද්ධ පවිත්‍ර කරලා නාවලා කවලා කෝලා ඉදින් ඉදි කරලා ඔක්කොම කරලා හදලා වරලා ගත්තාට පස්සේ ඊට පස්සේ මොකද කියන්නේ? තමන්ගේ මතයක් දානවා. පැටියෙක් හදාගත්තා නම් ඉතින් උන්ව කරන්න දෙන්න. ඒක ගලුන්ගේ වැඩක් කළ යුතුයි අපි. කවුද හදන්නේ? ඉතින් දරුවෙක් උපන්න පස්සේ අම්මලා හදනවා නේ නකරනවා නේ ඉන්න. ඕක අමුතු එකක් නේ. පස්සේ සලකන තරම් ගුණයක් ඉතින් අපිත් හැදුවේ. ඔය යාතියම කිය කියා අර සත්බස ඉවත තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? හාමත් වෙන්න හේතුවක් තියෙනවා. අම්මයි තාත්තයි දැන් වැහැරලා ඉන්නකොට කන්න බොන්න දෙයක් හොයාගන්න බැරුවාම ඒ ගුණ දැක්කේ නැති නිසා පුතා අල්ලපු ගෙදර ගියා හදාගෙන පැත්තරෙල්ලා. ඔව් මට ඉඳ දුන්නේ නැහැ ගෙදර. මට කන්න දුන්නේත් නැහැ. මට මෙහෙම හිංගි කළා. වාන් කෙලවිල ඉන්න වලිගිනේ වලාගින්න හොඳ වැඩක් කරන්නකෝ. එළියට එහෙම ඇවිදිලා අරවරක මං කෑමෙද. වැලක් උඩලා පේන්නේ ඉඳගෙන. අර ගොලන්න පේන්නේ කනවා. ඔව් අපි පනව එතෝ මේ කනවා. දැන් බොහොම සන්තෝෂවත් වෙනවා. ප්‍රියමනාපයෙන් අල්ලගෙන දැන් ওই જાතියව කරනවා. දැන් මොකද කළේ? අන්න මව් නැත පියා නැත දුටියේ පිහිටලා. මව් ගුණ පිය ගුණ දකින්න නැතුව අර කරපු එකේ අසත්පුරුෂ ක්‍රියාවේ කතාවේ හිතවිල්ලේ ක්‍රියාකලාපයේ මුල් කරගෙන හාමත් බලු වැඩක් කළා. මෙන්න මේ හාමත් බලුලෝ එලා උපදින්න හේතු වෙන ඔන්න ධර්මතාවය. ඔය එක ධර්මතාවය. සමහරලාට දුව බලාගෙන පුතා බලාගෙන ඉඳද්දී උන්ගේ පලි ගන්නත් ඕක කරන්න පුළුවන්. භාර්යාව බලා ඉඳද්දී භාර්යාවෙන් පලි ගන්න ස්වාමියා කරන්නත් පුළුවන්. ස්වාමියාගෙන් පලි ගන්න භාර්යාව දරුවෝ කරන්නත් පුළුවන්. එහෙම එකිනෙකාගෙන් පලි ගන්න ಗುಣ මකලා දාලා ඔය જાතිය කරමින් අනුන්ට හාමතේ ඉන්න මග පාදනවා නම් අනුන්ගේ රැකී රසාදී නැති කරනවා නම් මේ જાතිය බලු වැඩ කරපුහා අන්නේ බලු ධර්මතාවයේ මුල් කරගෙන උට ගොඩ නැගිනවා හාමත් බලු සංකාර. මෙන්න මේ හාමත් බලු සංකාර ගොඩ නැගපු එකක් තමයි කවදා හරි මේ බල්ලා වෙලා මේ හාමත් බල්ලා වෙලා මේ ඉන්න බලු જાති. ඔන්න ඉස්සෙල්ලා කරලා තියෙන්නේ. කොහොම එකක් නොකළා නම් මේ හාමතේ පැත්ත වෙලා ඉන්න බල්ලා මර දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මූවද මගේ කන්න ටිකක් ගන්න පුළුවන් විදිහට අනිකාය කන්න නුදුනා මර හිතෙනවා උඩ කන්න ටිකක් දෙන්න. එහෙනම් ඒකටත් මගේ හේතුවක් තියෙනවා. මුගේ අම්මටයි තාත්තටයි ඔකටම අර බලු විදියට සැලකුවාට එදා කොයි කාලෙක හරි මට කෑම වේලක් හරි දීලා තිනවා ඉතින් ඇයි කාලා පළයක් කියලා. දැන් ඒකේ තියෙන මට්ටමේ තියෙන පින් පොඩ්ඩ තමයි. අද මේ කවුරු කණ්ඩු විතර මූට මට කන් ටිකක් දෙන්න එක හිතෙන්නේ. නෑ ඌ කණ්ඩ බලගෙන මල් ළඟට ආවා. අවස්ථාවක් ඉදිරියලා තියෙනවා. එහෙම කොට සබුත් මේ ඇසේ තියෙනවා. ඒකයි මේ මතු වෙලා හිටන් හාමත් බල්ලට කන් ටිකක් දෙන්න මට මේ වෙලාවක වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මගේ හිතුවම මම හිතු කරනවා. මේක මල්ලගෙට නිකන් ආව නෙමෙයි. ඒකත් මේ විශ්ව ධර්මයෙන් කරකිලා ක්‍රියාත්මක වෙච්ච හැටි. හැබැයි මේක සිද්ධ කරන්නේ මූ නටනවා බලන්නවත්, මුගේ සුන්දරත්වය බලන්නවත් නෙමෙයි. තාමත් බලු ධර්මතාවයේ නැවති දුස්චක්ක පාප ධර්මයක් ඇතුළු කරලා ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින જાතියේ ඉපදිලා. එහෙම ඉන්න එකගේ මොන නැටුන්ද මන්ද? මුගේ මොන හොදක් ගන්නද? තාමත් බලු සංකාර නැති පාප සංකාරයෙන් ගොඩනගලා ඒකේ ප්‍රතිඵලය ගැන විපාකයේ වශයෙන් බල්ලා වෙලා ඉපදිලා ඉන්න මේකගේ මොනවා ගන්නද මට හරියට? මේ ගෝ නැටුවා උඩ පැන්නත් නැතත් මේක ඔහුගේ කර්ම විපාකේ ගෙවනවා. මේ මං කන්ද ටිකක් දුන්නා කියලා ඔහුගේ කර්ම විපාකේ ඒකෙන් නම් ගෙවෙන්නේ නැහැ නිකන්. කෙනෙක් කන්ද ටිකක් දුන්නා. ඌ ඒක කරාත් ඔහුගේ රවුම ඒ විදිහෙම උඩ පණි. ඊට පස්සේ මොකද වෙන්නේ? කවුරුවත් එනකොට බුරුබුරා පන්නයි. කපා කන්ද පණි. එදා තිබිච්ච ගිනාපු මිනිස්සු කරපු වැරදිල්ල ගතිය අදත් මුගේ තියෙනවනේ. මූ ඒකම ක්‍රියාත්මක කරා ආයි පණ ආපුනා. වෙනනම් මූ කරන දෙයක් නැහැ. මං කණ්ඩ දුනා කියලා මූ කරගන්න පිනක් තියෙනවනේ. මූට එකෙන් යහපත කරගන්නේ. ඌ දැන් අනාතය. ඌට එහෙම එකක් කරගන්න පුළුවන් මානසිකත්වයක් නැද. අනාතෙන් අනාතේ ළමේ යන ගමන. එහෙනම් මෙහෙම ගමනක් තුනේ මට මේ කන්න ටික දෙන්න අවස්ථාව ලැබුණා. එහෙනම් මම දැන් ධර්මානුකූලව මෙතනින් දැක්කා මේ වල්ල හටගත්ත හැටි. මං එහෙනම් ධර්මයක් මේ තුලින් මුගේ තුලින් දැක්කේ. මේ හාමත් බලු જાතිය ලෝකේ නිකන් විද්‍යාමාන වෙන්න බෑ. හැබැයි මේක මල්ලකට කැමති වෙන්න හේතුනේ කවදා හරි මේක මොකෙක් වෙලා ඉඳලා හරි මටත් මොනවා හරි සොච්චමක් දීලා තියෙනවා. නැත්නම් මගේ මේ හිමික ගන්න මූට අයිතියක් නැහැ. මම අංශු මාත්‍ර දෙයක් කෘතෝපකාරසලකන බෞද්ධි. එහෙනම් මම මේක පන්ලා හරියන්නේ නැහැ. මම මූට කැම ටිකක් දෙනවා. හැබැයි තාම එකක් දකින්න. ඒකේ මූට මොකද සිද්ධ වෙන්නේ? දැන් මගේ හිත රොස් කළොත් එහෙම ඌට හිඟි හිංසා කළොත් එහෙම මාගේ රවලා ගොරෝලා ගියොත් මම ආර්යෙක් නිසා බුද්ධ ශ්‍රාවකයෙක් නිසා බුදු සව්වන් කෙරෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදී සිව් පිරිස් කෙරෙහි යම් කෙනෙක් හැව්වොත් කෙරෙව්වොත් රවලා බැලුවත් හිත දූෂ්‍ය කළත් ඌට විශාල පාපයක් සිද්ධ වෙනවා. මේ බල්ලා වෙලා හිටියන් නොදැනුවත් නමුත් මා කෙරෙහි රවල් තරහ වෙලා ගියොත් ඒ මම මොනවා හරි පොඩි හිංසාවක් හරි කරන්න ගිහින් ඌ පන්නනකොට ඌට තවත් පාපයෙන් පාපයට වැටෙනවා. හැබැයි මම කන් ටිකක් මුර දුන්නාම ඌ නපුඩ හරි වන්නා මා කෙරෙහි දාපති. එහෙනම් නරක පැත්ත වාගේමයි ආර්යයන් කෙරෙහි බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි යම් කෙනෙක් චිත්ත ප්‍රසාද මාත්‍රිය පහල කරා නම් ඒ ලැබෙන ශක්තිය උට යහපතක් වෙනවා. එහෙනම් මේ බල්ලා මා කෙරෙහි මේ කැම ටික කාලා මම කන් ටික දුන්න නිසා මා කෙරෙහි පැදලා මා කෙරෙහි නපුඩ වෙනවා නම් පුද්ගලිකත්වයේ මා කෙරෙහි වන්න හැටියට පෙවුනත් සතුරු වෙන හැටියට පෙවුනත් මූ මේ සතුර පහල කරන්නේ ආර්යයන් කෙරෙහි බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි. බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි සතුර පහල කරන සතර නමුත් යහපතක් නිසා අයහපතක් නෑ. එහෙනම් මට මං දෙන් දෙයින් මූ මෙන්න මේ යහපත ලබා ගන්නකොට මා කෙරෙහි සතුරු වෙන මාත්‍රිය මාත්‍රිය පාසා මූට පින පිරෙනවා. එහෙනම් මූ මේ බලු බවෙන් නිදහස් කරන්ඩ ආපහු යහපත් බගට ඉඳ මේ පින ඇති. එහෙනම් ඔබ කාලා සන්තෝෂිලා ඵලයන් ඔය හේතුව ඔය හිතේ කණ්ඩ ටික දැම්මහම අන්න ආර්ය දයානුකම්පාව සතර පැතුරා වෙන්නේ ඒකේ. ආර්ය ධර්මයේ දැනගත්තා වෙනවා ඒක. මෙන්න මේ ක්‍රමයට ආර්ය ධර්මයේ තේරුම් අරගෙන කණ්ඩ දුන්නාම ආර්ය වල්ලන්ට කණ්ඩ දෙන්නේ සතුන කණ්ඩ දෙන්නේ තාදාර කරන්නේ කොහොමයි ඔය රටාවේ. ඒ ආර්ය දහම් දකිමින් දහම අනුගමනය කරමින් ලෝක සත්‍යයට දහමකින් යහපත කරන ක්‍රමයේ දැකගෙන ඊට අනුකූලව යහපතක් කරන්න මඟ පාදමින් අනුගේ ඉතිරි දවන් නැතුව අනුන්ගේ ආර්යයන්ගේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙන විදිහට කටයුතු කරමින් අනුන්ට යහපත සලසලා දීලා මෙන්න මේ ක්‍රමයට බල්ලන්ට කන්ද දෙන්න ආර්යයන්ට නිතර නිතර හිතනකොට පටිච්ච සමුප්පාද චක්‍රයේ ලස්සනට න්‍යාය ධර්මානුකූලව වැටහෙන්න පටන් ගන්නවා. මොකද නෑ මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් මුල බලාගෙන යනවා අගට එනකන් එන්න. හරිය ලේසියෙන් ප්‍රගුණ වෙන්න දහම් ගුරුවරයා කියන්නේ පටිච්ච සමුප්පාදේ තමා තුළ දහම් ගුරුවරයා වැඩෙනවා. මේ දහම් ගුරුවරයා තුළින් න්‍යාය ධර්මයේ පෙන්වා දුන්නාම මේ ධර්මයේ නිසා මේ තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේකයි හේතුඵල න්‍යාය කියලා දකින්නකොට තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා. මේ හේතුඵල සිද්ධාන්තය තුළින් ලෝකේ සෑම සතෙක්ම හැදෙන හැටි එන්නේ එන්නේ වැටහෙන්න පටන් ගන්නවා. අනේ දහම් ගුරුවරයාගේ අදහස කවුරුවා කියා දෙන්නේ නැතුව තමන්ට දහම් දකින්න ඕක පින්නා දෙන හැටි. දහම් වටහා දෙන්නේ කොහොමද? ඊට පස්සේ දන්නවා හරක හැදෙන හැටි, ඒතර හූරුව හැදෙන හැටි, එළුව හැදෙන හැටි, වැටළුව හැදෙන හැටි, හිතරවට ටක් ගාලා හුවෙන්න පටන් ගන්නවා. මේ කාරණේ නෙවෙයි පටන් ගන්නවා. චක්‍රය මේක. දාලා බලනවා චක්‍රය. දාලා ප්‍රගුණ වෙලා එනවා හරියට න්‍යාය ධර්ම. අන්න එතන සසර ගමන හැදෙන හැටි, ඒ තැන් වල උපදින හැටි, උපත්ය කරා පිටෝන හැටි, දුපසපර හේතු වෙන හැටි. මෙන්න මේ දේ කරපුහම මේ දේක හේතුඵලයේ වශයෙන් මේක හර ගන්න මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව කියලා වැටහෙන පටන් ගන්නවා කාගෙන්වත් ඇහිුවේ නැතුවයි. මෙන්න මේක තමයි පරිත්‍යාගෝපා දහම් න්‍යාය තුලින් ධර්මයේ දැනගන්න ක්‍රමය. දැන් මෙහෙම දැනගත්තොත් පින් කරගන්න පුළුවන්ද වැයිද කියන මොන වින්ද? අන්න අපි දැනගන්න. මොන જાතිය පින්? බුදුරන් වහන්සේ එක දෙනෙක් පිනට නීච කළා. එක දෙනෙක් උසස් කළා වර්ණා කළා. මාරය ඇවිදලා බුදුරන් වහන්සේට කියා සිටිනවා. ප්‍රසවර්ධි මාරය ස්වාමීනි ඔබ වහන්සේට මහා ඉදිබල තියෙනවා. ඔබ වහන්සේට මේ බඳු සතර ඉදිපාද වැඩිලා තියෙනවා. හිතුවත් හිතුව දෙයක් කරන්න පුළුවන් ශක්තියක් ඔබ වහන්සේට ලැබිලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ මොකටද මේ සූර්දාගෙන මේ තරුණ කාලේ ගත කරන්න හදන්නේ? සෞත් දිවි ගත කරන්නේ? සක්විති රජකම් කරන්නකො? ලෝකෙට කොච්චර යහපතක්ද? මමත් උදව් කරන්නම්කෝ. ඔය ආදී වශයෙන් කියකේ වහතිපත් කියමින් එදා බෝසතාණන් වහන්සේ පස්සෙන් ගිහිල්ලා කොහොම කියා හිටියා. මේ බුදුරණ බෝසතාණන් වහන්සේ මොකද ඒලා කියන්නේ? මාරේ තුච්ච වූ නිඳිත වූ ඉවතම කෙලපිඩක් වැනි ඔය ඔබ කියන සැප සම්පත් වලින්වත් ඔය කියන පිං වලින්වත් මට ඇති වැඩක්. ඌවන් යමෙකුට ඕන කරනවා නම් එයාට ගිහින් කියපන්. මම ඔබ බලාගෙන නෙමෙයි අත්තල්ලා. ඒ විනත් නිග්‍රහ කරලා දැන් නැති. හැබැයි සුමනා කියන සිටුතුවා බුදුරන් වහන්සේ දාන්න දෙන දායකාවක්. ඒ දායකාවට කියනවා දායකයන්ට ස්වාමීනි මේ දන් දීම පින් කිරීම දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්‍රමණව නිවන් අවබෝධ කරන තුරුත් ආධාරයක් වෙනවා කියලා මට හිතෙනවා. දන් දීම යහපත් කියලා මට හිතෙනවා. මෙහෙම කියනකොට සුමනාවනි ඒක එසේමයි. සුමනාවනි ඒක එසේම ගැ තුන් වතාවක් බුදුරන් වහන්සේ ප්‍රතිඥා දීලා කියනවා. සුමනාවනි දන් දිය යුතුමයි පින් කළ යුතුමයි. දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණවන්ටත් ශ්රමණව නිවන් අවබෝධ කරන තුරු පින උපකාර වේ. පින උපකාර දහම. දැන් බුදුරන් වහන්සේ මේ වර්ණනා කළා. දැන් අන්න අපි දැනගන්න ඕනේ එක දෙනක නිගරු කරලා එක දෙනක වර්ණනා කළේ ඇයි? ලෞකික වූ කෙලෙස් සහිත වූ නිවන් මාර්ගයට හේතු නොවන යම් කිසි පින් හටාවක් ඇද්ද? ඒක මුලාවටපත් කරන පහත් කරන්නේ. අන්න බුදුන් වහන්සේ අර මාර්යා ඉදිරියේ පහත් කරලා පින්නුවේ. ඒ වගේම නිවනට උපනිශ්‍රේ වන නිවන් මාර්ගයට බාධා දුරු කරලා ඒකට මග හදලා දෙන යම් කිසි ආධාරක දෙන පින් ක්‍රමයක් ඇද්ද? ඒක බුදුන් වහන්සේ පින්නවා. ඒක කළ යුතුමයි. ඒ දන් දිය යුතුමයි, පින් කළ යුතුමයි. ඒකෙන් සිද්ධ වෙනා මෙන්න මේ යහපත කියලා. එහෙනම් අන්නේ බුදුරන් වහන්සේ යහපත් හේ පෙන්නපු පින තේරුම් ගන්න ඕනේ. ඔය જાතිය පිනත් දේ හොඳයි කිව්වේ. ඒක දැකලා ඊට අනුකූලව කටයුතු කළොත් අන්න පුළුවන්කමක් ලැබෙනවා. ආර්යයන් කරපු පෙන්නන පින සිද්ධ කරගන්න. ඉතින් ආර්ය ගුණයෙන් ඒ ධම්මහලා තේරුම් අරගත්ත කෙනෙක් යම් කෙනෙකු උපන්නොත් හේතුවට අනුකූල ඵලය අනුව එයා ඊට යහපත් දෙනක උපද්දනවා මිසක් ඒ බඳු පින් කරගන්න බැරි අභාව්‍යයි කියන ස්ථානවල එහෙම ගිහින් උපදින්නේ නැහැ. උපදින්න හේතු නැහැ. ඒක කවදාවත් ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න බාධා තැන්වල ආර්ය පින්න ශක්තියක් මතු කරන්න හේතු නැති තැන්වල ආර්ය ගුණ වැඩි කෙනෙක් උපදින්නේ නැහැ. උපදින්න හේතුඵල න්‍යායනෝ ක්‍රමයක්. ඒක සූත්‍රයක ඇත්ත නැහැ උපදින්නේ. වැනු එක තේරුම් ගන්න ඕනේ.